SBS සිංහල ගුවන්විදුලිය සමකෙන්
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වන ප්‍රවෘත්ති සනින් සමීප කරයි.
අද ජනවාරි මාසයේ 17 වෙනිදා මේ සිකුරාදාත් අපි එක් වෙන්නේ ලෝ පුරා විවිධ රටවලින් මේ ගෙවිගෙන යන සතියේදී වාර්තා වුණ තොරතුරු සම්බන්ධයෙන් අවධානයක් යොමු කරන අපේ SBS සිංහල සේවයේ ලොවට විශේෂාංගයක් එක්ක. මේ සඳහා සුපුරුදු ලෙසින් අද දවසේදීත් අපිත් එක්ක සම්බන්ධ වෙනවා ප්‍රංශ පුවත් සේවයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානී මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා. අපි බලමු මේ ගෙවිගෙන යන සතියේදී ලෝකයේ විවිධ අතින් වාර්තා වුණ උණුසුම් මේ වගේම වැදගත් තොරතුරු මොනවද කියලා අමල්ගෙන්ම අයිබෝන් අමල්.
අයිබෝන් නිපුන.
හොඳයි අමල්, අපි මේ සතියේදී අවධානයක් මූලික වශයෙන් යොමු කරන්න කල්පනා කරන්නේ මේ හමාස් සංවිධානය සහ ඊශ්‍රායල් අතර පවතින ගැටුම්කාරී තත්වයේ අලුත්ම තොරතුරු ගැන. ඉතින් කටාර් රාජ්‍යයේ වගේම ඇමරිකාව බදාදා දවසේදී ඊශ්‍රායල් සහ හමාස් සංවිධානය අතර සටන් විරාමයක් සහ ප්‍රාණපකරුවන් නිදහස් කිරීමේ ගනුදෙනුවක් ප්‍රකාශයට පත් කළා. ඉතින් මේ තත්වයේ ගාසා තීරයේ මේ යුද්ධයට ස්ථිර අවසානයක් ගෙන දෙනු ඇති බවට තමයි ඔවුන් බලාපොරොත්තු වෙන්නේ. අමල්, අපි මේ ගැන එහෙමනම් අද දවසේදී මුලින්ම කතා බහ කරමු.
ඔව් නිපුණ, මේ ගාසා තීරයේ හමාස් සංවිධානයත් එක්කම ඊශ්‍රායලයත් අතර තියෙන සටන් විරාමයක් පිළිබඳව දැන් මාස ගානක ඉඳලා සාකච්ඡා පැවැත්වලා තිබුණා. හැබැයි ගිය සතියේ වෙනකොට ඇමරිකාවත් ඒ වගේම කටාර් රාජ්‍යයත් ඉංගියක් ලබා දීලා තිබුණා ඔවුන් එකඟතාවයකට පැමිණීමට. එහෙම නැත්නම් මේ දෙපාර්ශ්ව අතර එකඟතාවයක් ලබා ගැනීමට බොහොම ආසන්නව ඉන්නවා. ඔවුන් බලාපොරොත්තු වුණා ජෝ බයිඩන් ජනාධිපතිවරයා ජනවාරි 20 වෙනිදා තමන්ගේ දුර කාලයේ අවසන් වීමට කලින් මේ දේ කරන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ඒ අනුව යමින් තමයි මේ විදිහට දින 42කට දැනට තීන්දුව කළා තියෙන මේ සටන් විරාමය ක්‍රියාත්මක වෙන්න පටන් ගන්න ඉරිදා ඉඳලා. ඒ කියන්නේ හරියටම ඇමරිකාවේ නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඒ තමන්ගේ දුර කාලයේ වැඩ බාර ගන්නා දිනේ ඉඳලා මේ විදිහට දින 42ක කාලයකට මේ විදිහට පළවෙනි වටේ මේ සටන් විරාමයේ ක්‍රියාත්මක වෙනවා කියලා මේ එකඟතාවයක් ඇවිල්ලා තියෙනවා. ඒකම මේකේ ප්‍රධානම කාරණා වෙන්නේ නිපුණ, මේ දින 42 ඇතුළතදී හමාස් සංවිධානය එකඟ වෙලා තියෙනවා ඔවුන් දැනට රඳවාගෙන සිටින ප්‍රාණඅපකරුවන් ඊශ්‍රායල් ජාතික ප්‍රාණඅපකරුවන්ගෙන් 33 දෙනෙක් ඔවුන් මුදාහරිනවයි කියලා. ඊට සමගාමීව ඊශ්‍රායල් රජය එකඟතාවයකට ඇවිල්ලා තියෙනවා ඔවුන්ගේ සිරගෙවල්, කියන්නේ ඊශ්‍රායල් හිරගෙවල් වල දැනට ඉන්න පලස්තීන සිරකරුවන් පිරිසකුත් මීට සමගාමීව නිදහස් කරනවයි කියලා. ඉතින් එවැනි එකඟතාවයක් අනුව තමයි මේ විදිහට දෙපාර්ශ්වය මේ සටන් විරාමයකට බොහොම අකමැත්තෙන් වාගේ මේ දෙපළ එකඟ වෙලා තියෙනවා. ඒ අනුව මේ සටන් විරාමය ක්‍රියාත්මක වෙන්න ඉරිදා තියෙන දවස වෙනකොට, මේ වෙනකොට ඒ එකඟතාවයේ ප්‍රකාශයට පත් කළත් තවදුරටත් ගාසා තීරයේ ඊශ්‍රායල් හමුදාවේ ප්‍රහාර එල්ලවෙනවා කියන චෝදනාව හමාස් සංවිධානය කළා. ඒ අනුව ඔවුන් කියා සිටියා කටාර් රාජ්‍ය විසින් මැදිහත්කරුවෙක් හැටියට මේකට සහභාගි වෙලා මේ සටන් විරාමයේ නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන්නේ කටාර් රාජ්‍ය. කටාර් රාජ්‍ය මේ ප්‍රකාශයට පත් කළාට පස්සෙත් මේ සටන් විරාමයේ ක්‍රියාත්මක වනට කලින් ඊශ්‍රායල් හමුදා විසින් කරපු ප්‍රහාරවල ප්‍රතිඵලයක් හැටියට 20කට අධික පලස්තීන ජාතිකයන් පිරිසක් ජීවිතක්ෂයට පත් වුණා කියලා ඔවුන් සඳහන් කළා. නමුත් කෙසේ වෙතත් ලෝක ප්‍රජාවගෙන් බොහොම ප්‍රබල ප්‍රතිචාරයක් ලැබිලා තියෙනවා, විශේෂයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයත් ඒ වගේම අනිකුත් ලෝකේ බලවත්ම රටක්ම මේ වෙනකොට මේ සටන් විරාමය හොඳ දෙයක් හැටියට පිළි අරගෙන ඒකම මේක තාවකාලිකව ඇති කරගන්නා වූ ඒ සටන් විරාමය එකට පර්මනන්ට් සීස්ෆයරයක්, එහෙම නැත්නම් මේක ස්ථිර සදාකාලික සටන් විරාමයක් හැටියට ඇති කරලා ඉන් ඉදිරියට මේ පලස්තීන ජාතිකයන්ගේ මේ පලස්තීන ප්‍රශ්නය විසඳීම සඳහා මූලික අඩිතාලමක් වෙයි කියන ඒ බලාපොරොත්තුවත් ඇවිල්ලා තියෙනවා. විශේෂයෙන්ම ඕස්ට්‍රේලියාවේ අග්‍රාමාත්‍යවරයාත් මේ වෙනකොට මේ කිවිසුම සම්බන්ධයෙන් ඔහු අදහස් පළ කරලා තියෙන්නේ මේක මූලික කරගෙන ඉදිරියේදී පලස්තීන ප්‍රශ්නය විසඳීම සඳහා මේක අත්‍යවශ්‍යමක් වෙයි කියලා.
ඔවමල්, දකුණු කොරියාව පැත්තට තමයි දැන් යන්නේ. දෝෂාභියෝගයකට ලක් වුණු දකුණු කොරියානු නායකයා යුන් සුක් යෝල් ඔහුගේ අසාර්ථක වුණ යුද්ධ නීතිය ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් පහුගිය බදාදා දවසේදී අත්අඩංගුවට ගැනීම සිද්ධ වුණා. ඉතින් බලධාරීන් සති ගණනාවක් තිස්සේ මේ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වුවා, මතභේදාත්මක තත්වයක් පැවතුණා. කොහොම නමුත් මේ තමයි අපිට වාර්තා වෙන ආකාරයට මේ දකුණු කොරියානු ඉතිහාසය තුළ බලයේ සිටින ජනාධිපතිවරයෙක් පළමු වතාවට මේ ආකාරයට අත්අඩංගුවට පත් වෙන්නේ. අපි මේ ගැනත් කතා කරමු.
නිපුණ දැන් යුන් ජනාධිපතිවරයා අත්අඩංගුවට පත්වෙන ඔහුට එරෙහි ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු කිහිපයක් මීට කලින් නිකුත් කළ තිබුණා. ඒ පළවෙනි වරෙන්තුව දින 7ක කාලයකටයි තිබුණ. ඉතින් ඒ දින 7 තුලදී දකුණු කොරියාවේ පොලිසියට හැකියාවක් ලැබුණේ නැහැ ඔහුව තමන්ගේ අත්අඩංගුවට ගන්න. ඒකට ප්‍රධානම හේතුව වුණේ යුන් ජනාධිපතිවරයාගේ ඔහුගේ ආරක්ෂකයන්, ඔහුගේ නිල ආරක්ෂකයන් ජනාධිපති මන්දිරය වට කරලා ඔහු ළඟට එන්න බැරි වෙන විදිහට ඒ බාධක පනවල තිබිච්ච නිසා ඒ පළවෙනි දින 7 ඇතුළතදී ඔවුන්ට ජනාධිපතිවරයාව අත්අඩංගුවට ගන්න බැරි වුණා. පසුව නැවතත් අලුත් වරෙන්තුවක් නිකුත් කරලා ඒ අනුව තමයි මේ විදිහට ජනාධිපතිවරයා අත්අඩංගුවට පත් වෙන. ඒක ඉතාමත්ම ත්‍රාසජනක විදිහට තමයි නිපුණ සිද්ධ වෙලා තියෙන්නේ. මෙතනදී පොලිසිය ඔහු අත්අඩංගුවට ගැනීමට එන අවස්ථාවේදී ඔහුගේ ආරක්ෂකයන් සමග යම් බොහෝ බොහෝ ස්ථානවල ගැටුම් ඇති වුණයි කියලත් සඳහන් වෙනවා. ඉතින් මෙතනදී යුන් ජනාධිපතිවරයා ෆේස්බුක් මාධ්‍ය ඔස්සේ සඳහන් කළ තිබුණා රටේ ලේ ගැල්මක් ඇතිවීම වැළැක්වීම සඳහා ඔහු ස්වේච්ඡාවෙන් පොලිසියට යටත් වෙනව නැත්නම් බාර වෙනවයි කියලා. ඒ අනුව තමයි ඔහුව මේ විදිහට අත්අඩංගුවට පත් වෙන්නේ. වාර්තා වෙන විදිහට ඔහු පළවෙනි දවස සිරමැදිරියක ගත කළා තියෙනවා තනිවම. ඒ එක්කම ඔහුගේ ප්‍රශ්න කිරීමේදී විශේෂයෙන්ම ඔහු ප්‍රශ්න කරන්නේ ගිය මාසේ මුලය ඔහු රටේ යුද නීතිය පැනෙව්වා. ඒ යුද නීතිය පනවලා ඉතාමත්ම කෙටි කාලයක් තුළදී ඔහුට සිද්ධ වුණා යුද නීතිය නැවතත් අකුලා ගන්න. ඉතින් තමන්ගේ පවුලේ ඥාතීන්ට එහෙම තමන්ගේ අතරම බිරිඳට එරෙහිව ලොකු චෝදනා එල්ල වෙලා තිබිච්ච අවස්ථාවක ඒ වායෙන් ගැලවීම සඳහා ඔහු මේ ආකාරයට යුද නීතිය පනවලා රටේ විපක්ෂයේ තමන්ට එරෙහිව නැගී එන ඒ බලවේගයන් මැඩපවත්වන්න උත්සාහ කළා කියන චෝදනාව තමයි ඔහුට දැන් එල්ල කළ තියෙන්නේ. ඉතින් මේ චෝදනාවට ඔහු වරදකරු වුණොත් ඔහුට සිරදඬුවමක් ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් සමහර විට මරණීය දණ්ඩනයටත් ලක්වෙන්න පුළුවන් කියලා වාර්තා වෙනවා මේ තියෙන එල්ල කළ තියෙන චෝදනානුව. ඉතින් ගිය ඉරිදා වෙනකොට ඔහුට එරෙහිව දෝෂාභියෝගය සම්බන්ධයෙන් උසාවි පරීක්ෂණය ආරම්භ කළ තිබුණා. ඒ පරීක්ෂණය දින දෙකකට පසුව දැන් අත්හිටවල තියෙනවා. ඒක ඔහු අත්අඩංගුවට පත්වීමෙන් පසුව නැවතත් ඒ නඩු විභාගය ආරම්භ වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. දැනට තියෙන විදිහට ඔහු බලධාරීන් සමග ප්‍රශ්න කිරීමේදී ඔහු සඳහන් කළා තියෙන්නේ ඔහු කිසිවක් කියන්නට සූදානම් නැtei කියලා. ඉතින් ඔහු ප්‍රකාශයක් කරන්නේ නැති වුණත් ඔහුට එරෙහිව කටයුතු කිරීමට බලධාරීන් ක්‍රියා කරනවා කියන එක සඳහන් කළා තියෙනවා. ඉතින් සති කිහිපයක් පුරාවටම දකුණු කොරියාවේ මේ ඇතිවෙච්ච දේශපාලන අර්බුදකාරී තත්ත්වය අලුත් අධියරකට දැන් යොමු වෙලා තියෙනවා. විශේෂයෙන්ම ඔහු අත්අඩංගුවට පත්වීමත් එක්කලා විශේෂයෙන්ම ජනාධිපති මන්දිරයේ අවට තිබිච්ච කලකෝලාහලෙම නැත්නම් කැරලිකාර තත්ත්වය දැන් සෑහෙන දුරට සමනය වෙලයි කියලා දිනවා. නමුත් යුන් ජනාධිපතිවරයාගේ පාක්ෂිකයන් තනින් තන තවදුරටත් ඔහුට පක්ෂපාතීව රට පුරා රැස්වීමේ වගේම විරෝධතා පවත්වන අවස්ථාත් වාර්තා වුණයි කියලා සඳහන් වෙනවා. ඉතින් ජනාධිපතිවරයා ඉදිරි දින කිහිපය ඇතුළතදී ඔහුගේ දෝෂාභියෝගය අවසන් කරලා ඔහුට අපරාධ නීති යටතේ කටයුතු කිරීම ආරම්භ කරනවා කියලා තමයි දැනට වාර්තා වෙලා තියෙන්නේ.
ඕ මේ අතරතුරේ ඇමරිකාව පැත්තෙන් අහන්නට ලැබුණු ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් සමු ගැනීමේ කතාව සිද්ධ කළා කියලා මේ ගෙවිගෙන යන සතියේදී මේ කතාවේදී ඇමරිකානුවන්ගෙන් ඔහු ඉල්ලා සිටියා ඩොනල්ඩ් ට්‍රම්ප් යටතේ ගොඩනැගෙන භයානක කියලා ඔහු හඳුන්වන මේ පාලනයෙන් ආරක්ෂා වෙන්න කියන කාරණාව. කොම නමුත් ජෝ බයිඩන් ලබන සතියේ ඉල්ලාස්වීම සිදු කරනවා. අමල් මේ ගැන මොනවද අපිට අහන්න තියෙන්නේ?
ඔව්, මෙතන නිපුණ ජෝ බයිඩන් ජනාධිපතිවරයා ජාතිය අමතමින් ඔහුගේ අවසාන ජනාධිපති ධූරයේ ඒ අවසාන ජාතිය අමතන ප්‍රකාශය හැටියට තමයි මේක වාර්තාගත වෙන්නේ. ඉතින් මෙතනදී ඔහු සඳහන් කරන්නට උත්සාහ කළේ ඔහුගේ අවුරුදු 4ක දුර කාලය තුළදී රට ස්ථාවර බවට පත් කිරීමට ඔහු කටයුතු කළයි කියලා. මොකද ඔහු ධූරයේ වැඩබාර ගන්නේ අවුරුදු 4ක් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලනයෙන් පසුයි. ඉතින් කෝවිඩ් වසංගතයත් ඒ වගේම රටේ තිබිච්ච ආර්ථික අස්ථාවරභාවයත් මැද්දේ තමයි ජෝ බයිඩන් ජනාධිපතිවරයා ධූරයේ වැඩ බාරගන්නේ. ඉතින් ඔහු මේ තමන්ගේ ධූර කාලය අවසන් වෙලා යන අවස්ථාවේදී තම සංවේදීව සඳහන් කරලා තියෙන්නේ ඔහු ගත්තු ක්‍රියාමාර්ගවල ප්‍රතිඵලයක් හැටියට. ඒවා අද හෙටම ජනතාවට භුක්ති විඳින්න බැරි වුණාට ඔහු ගත්තු තීන්දුව තීරණවල ප්‍රතිඵල අනාගතයේදී ඇමරිකාවේ ජනතාවට භුක්ති විඳින්න පුළුවන් කියන අදහස ඔහු සඳහන් කරලා තියෙනවා. ඒ එක්කම ඔහු අනතුරු ඇඟවීමක් කරලා තියෙනවා ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලනයක් යටතේ රටේ අති ධන කුවේරයන් 11ක් රටේ අන්තවාදී විදිහට දක්ෂිණාංශිකව රට පාලනය කිරීමේ අවදානමක් තියෙනවා කියලා. ඉතින් මෙතනදී ජෝ බයිඩන් ජනාධිපතිලා බොහොම පැහැදිලිවම සඳහන් කරලා තියෙනවා, විශේෂයෙන්ම එලොන් මස්ක් වගේ, ඒ කියන්නේ මීට කලින් ට්විටර් හැටියට හඳුන්වපු දැන් එක්ස් කියලා හඳුන්වන සමාජ මාධ්‍ය ජාලයේ අයිතිකරු එලොන් මස්ක්, ඔහු අන්තවාදී ලෙස එහෙම නැත්නම් ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඉතාමත් පක්ෂපාතීව දක්ෂිණාංශිකව සමාජ මාධ්‍ය හසුරවලා ඒකෙන් ඇමරිකාවේ ජනතාවටත් ලෝක ජනතාවටත් පාඩුවක් වේ, අවාසියක් වේ කියන කාරණාව ජෝ බයිඩන් ජනාධිපතිවරයා සඳහන් කරලා තියෙනවා. එකම ඔහු සඳහන් කරලා තියෙනවා ෆේස්බුක් ආයතනය විසින් ඇමරිකාව තුළ ෆැක්ට් චෙක්, එහෙම නැත්නම් සත්‍ය තොරතුරු නැද්ද කියන එක ඒ විශ්ලේෂණය කරන ඒ වැඩපිළිවෙල අත්හිටවීම සම්බන්ධෙනුත් දෝෂාරෝපණයක් එල්ල කරලා තියෙනවා. ඔහු සඳහන් කරන්න තියෙනවා මාක් සකබර්ග් වගේ ෆේස්බුක් ආයතනයේ නිර්මාතෘ ගත්තා වූ පියවර නිසා සමාජ මාධ්‍ය තුළ බොරු සහ වෛරය වැපිරවීමේ අවදානමක් තියෙනවා. ඒක ඇමරිකාවේ පමණක් නෙමෙයි මුළු ලෝකයටම බලපාන එකක් හැටියට ඔහු හඳුන්වලා තියෙනවා. ඉතින් මේ සමාජ මාධ්‍ය අනෙකුත් දැනට භාවිතයේ තියෙන ප්‍රධාන ධාරාවේ මාධ්‍ය අභිබවා ගොසින් බොරුව සහ මේ ෆේක් නිවුස්, එම නැත්තම් මිස් ඉන්ෆර්මේෂන් කියන කාරණාව ලෝකයේ ඉදිරියට එන්නට ඉඩ තියෙනවා. ඒ පිළිබඳ ඇමරිකාවේ ජනතාව අවධානයෙන් සිටිය යුතුයි කියන කාරණාවත් බයිඩන් ජනාධිපතිවරයා මෙතනදී අවධාරණය කළා තියෙනතරම මේ සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් ඔහු දැඩි විවේචනයක් කළා තියෙනවා. ඉදිරියේදී ට්‍රම්ප් පාලනයක් යටතේ ට්‍රම්ප් විසින් ප්‍රධාන තනතුරු වලට යොමු කරන පුද්ගලයන් මේ ආකාරයෙන් ධන ක්වේරයන් තමන්ගේ පටු අරමුණු ඉෂ්ට කර ගැනීම වෙනුවෙන් කටයුතු කරලා ඒක ඇමරිකාවේ ජනතාවටත් ලෝක ප්‍රජාවටත් අහිතකර වෙන ආකාරයට හසුරුවයි කියන කියලා ඔහු ඒ අනතුරු ඇඟවීමක් කළා තියෙනවා.
අපි දැන් යන්නේ ඇමරිකාවේ මෑත කාලිනම වැඩිම කතාබහකට ලක්ුණ ලොස් ඇන්ජලිස් ලැව්ගිනි තත්ත්වයේ අලුත්ම තොරතුරු ගැන බලන්න අපිට වාර්තා වෙන ආකාරයට මේ වෙද්දි මේ ගින්නෙන් විනාශ වුණු ලොස් ඇන්ජලිස් ප්‍රදේශයට සුළං තත්ත්වය අඩුවන තත්ත්වයක් තමයි වාර්තා වෙන්නේ. ඉතින් ගිනි නිවන හමුදාවලට මේක ඇත්ත වශයෙන්ම සහනදායි පුවතක්. ඉතින් මේ ගින්න නිසා මේ වෙද්දි පුද්ගලයන් රැසක් මිය ගිහිල්ලා තියෙනවා. ඒ වගේම ලොස් ඇන්ජලිස් නගරයේ ප්‍රදේශ රැසක් විනාශයට පත් වෙලා තියෙනවා. මේ ගැන මොනවද අමල් දැනගන්න තියෙන්නේ කියලා හැමනම් අවසන් වශයෙන් අපි අද දවසේදී අපේ ලෝ වටා විශේෂාංගෙන් තොරතුරු කතා බහ කරමු.
ඔව් නිපුණ, මේ ගින්න ඇමරිකාවේ ඉතිහාසයේ විශාලතම හානියක් කරපු අලාභයක් කරපු ව්‍යසනයේ හැටියට දැන් සඳහන් වෙනවා. මෙතනදී අපි බැලුවොත් ජීවිත හානි ප්‍රමාණය ඊතරම් වැඩි නොවුනත් 24 දෙනෙක් මෙතනදී දැනට ජීවිතක්ෂයට පත් වුණයි කියලා වාර්තා වෙනවා. දේපල හානිය පැත්තෙන් බැලුවොත් නිපුණ ඩොලර් බිලියන 275කට අධික අලාභයක් මේ වෙනකොට දල වශයෙන් ඔවුන් ඇස්තමෙන්තු කරලා තියෙනවා. ඉතින් අපි මේක සාමාන්‍යයෙන් බැලුවොත් ශ්‍රී ලංකාව වගේ රටක අවුරුද්දකට තියෙන දල ජාතික නිෂ්පාදනය වගේ තුන් ගුණයක් මේ කැලිෆෝනියාවේ ගින්න නිසා ඇතිවෙච්ච අලාභයේ හැටියට ඔවුන් ගණනය කරලා තියෙනවා. අපි තන විශේෂයෙන්ම ප්‍රභූවරුන්ගේ, හොලිවුඩ් ප්‍රභූවරුන් අපි කියන මේ සෙලිබ්‍රිටීස්ලාගේ නිවාස විශාල ප්‍රමාණයක් මේ ගින්නෙන් විනාශ වෙලා තියෙනවා. ඉතින් සමහර අවස්ථාවලදී මේ ගින්න ඇති වුණේ ස්වාභාවික හේතුන් මතද, එහෙමත් නැත්නම් යම් පුද්ගලයන් විසින් හිතා මතාම ද්වේෂ සහගතව මේ ගිනි ඇති කළාද කියන පරීක්ෂණයක් දැන් ආරම්භ කරලා තියෙනවා. සමහර ස්ථානවලදී ගිනි තැබීම් සම්බන්ධයෙන් පුද්ගලයන් කිහිප දෙනෙකුත් අත්අඩංගුවට ගත්තයි කියලා ඇමරිකාවේ මාධ්‍ය මේ වෙනකොට වාර්තා කරලා තියෙනවා. ඉතින් නිවාස වශයෙන් ගත්තොත් නිපුණ 12,000කට අධික නිවාස සංඛ්‍යාවක් විශේෂයෙන්ම මේ හොලිවුඩ් ප්‍රදේශයේ තියෙන ගින්නෙන් විනාශ වුණයි කියලා දැන්ට වාර්තා වෙලා තියෙනවා. දැන් පහුගිය දින දෙක ඇතුළතදී සුළංවල යම්කිසි අඩුවක් තිබිච්ච නිසා දැන් සතියකට පසුව ගින්නේ පාලනය කිරීමේ හැකියාවක් ලැබිලා තියෙනවා කියලා. මේ ගින්න පැතිරෙන අවස්ථාවේදී නිපුණ මේ විශේෂ කාරණාවක් වුණේ ඉතාමත්ම වියලි කාලගුණයක් එක්කලා සුලි කුණාටු ඇතිවීමයි. දැන් සාමාන්‍යයෙන් සුලි කුණාටුවක් ඇති වෙන අවස්ථාවලදී ඒ සුලි කුණාටුත් එක්ක වැසි ඇති වෙන නිසා ගින්නක් වගේ දෙයක් මැඩපවත්වන්න පහසුයි. නමුත් මේ අවස්ථාවේදී මේ සුලි කුණාටුවල වර්ෂාව නැතිව වියලි දේශගුණයක් තියෙන අවස්ථාවක ඇතිවෙච්ච සුළිකුණුවට නිසා ගින්න ඉතාමත්ම සීග්‍රීන් ගිනි නිවන සේවකයන්ට එක පාලනය කරගන්න බැරි තත්ත්වයට ඉතාමත්ම කෙටි කාලයක් තුළ විශාල භූමියකට හානි වෙන විදිහට මේක පැතිර ගිහිල්ලා තියෙනවා. ඉතින් දැනට වාර්තා වෙන විදිහට ඉදිරි දින කීපෙදී මේ සුලි කුණාටුවල තත්ත්වය අඩුවීමක් වුන් බලාපොරොත්තු වෙනවා. ඒ අනුව තවමත් මේ දැවෙන ගිනි පාලනය කිරීමට හැකි වෙයි කියලා. නමුත් අපි සමස්තයක් හැටියට බැලුවොත් මේ ගින්න ඇමරිකාවේ මෑත ඉතිහාසයේ ගින්නක් නිසා ඇතිවෙච්ච විශාලම හානිය හැටියට වාර්තාගත වෙනවා.
හොඳයි අමල්, එහෙමනම් ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා මේ සිකුරාද දවසේදීත් SBS සිංහල සේවයත් එක්ක මේ ආකාරයෙන් සම්බන්ධ වෙලා ගෙවිගෙන යන සතියේදී ලෝකයේ විවිධ අතින් වාර්තා වුණු උණුසුම් තොරතුරු අපිට සමීප කළාට. එහෙමනම් අපි ලබන සතියේත් යලිත් මුණ ගැහෙමු. අයිබෝන් අමල්, සුබ දවසක් ඔබට.
අයිබෝන් නිපුණ.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව ෆලෝ කරන්න.